ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් දුවලා පුතාලා සියලු දෙනාටම අද 2021 වර්ෂයේ අවසාන දිනය. ඉතින් අපි මේ වන විට ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂයෙහි 10 ශ්‍රේණියට අදාළ පාඩම් සියල්ලමත් 11 ශ්‍රේණියට අදාළ පාඩම් සියල්ලමත් සාකච්ඡා කර අවසන්. ඔබ මෙම වර්ෂයේ මැයි මාසයේ සිට විකාශය වූ වැඩසටහන් හා සම්බන්ධ වී ඒවාට සාවධානයෙන් සවන් දුන් දරුවෙක් නම් ඔබ පාසලෙන් ඉගෙනගත් විෂය දැනුමට අමතරව එම වැඩසටහන් මගින්ද ඔබට විෂය කරුණු අවබෝධ කර ගැනීමට හා සංවර්ධනයට පිටිවහලක් වෙන්න ඇතැයි මා විශ්වාස කරනවා. එසේනම් ආදරණීය දුවේ පුතේ, මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ වසර දෙකක් පුරාවට ඉගෙනගත් විෂය කරුණු ආශ්‍රයෙන් අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව. ඉතින් ඔබ දැනටමත් දන්නා කරුණක් තමයි ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂය සම්බන්ධයෙන් ලැබෙන්නේ පැය 3ක ප්‍රශ්න පත්‍රයක් කියලා. ඒක කොටස් දෙකකින් සමන්විත වෙනවා. එහි පළමු කොටස බහුවර්ණ ප්‍රශ්න 40කින් සමන්විත වෙනවා. එහිදී ඔබ කළ යුත්තේ අසා ඇති ප්‍රශ්න හොඳින් අවබෝධ කරගෙන දී ඇති වර්ණ 4න් නිවැරදි පිළිතුර තෝරා ඔබට පිළිතුරු සැපයීමට ලැබෙන පත්‍රයේහි අදාළ අංකය ලකුණු කිරීම. ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ප්‍රශ්න 7කින් සමන්විත වෙනවා. එහි පළමු ප්‍රශ්නයට ඔබ විසින් අනිවාර්යෙන්ම පිළිතුරු සැපයිය යුතුයි. අනෙක් ප්‍රශ්න 6න් කැමැති ප්‍රශ්න 4ක් තෝරා ගැනීමට ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඊළඟට අපි බැලුවොත් ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ සඳහා ලකුණු ලැබෙන ආකාරය. පළමු පත්‍රය, ඒ කියන්නේ බහුවර්ණ කොටස, ප්‍රශ්න 40කින් සමන්විත වෙනවා. ඒ ප්‍රශ්න 40 සඳහා එක ප්‍රශ්නයකට එක ලකුණ බැගින් මුළු ලකුණු 40ක් හිමි වෙනවා. දෙවැනි පත්‍රයේ සඳහා ඔබ පළමු ප්‍රශ්නයේ ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතුයි. එහිදී පළමු ප්‍රශ්නය සඳහා ලකුණු 20ක්ද අනෙක් ප්‍රශ්න 4 සඳහා ලකුණු 10 බැගින්ද වෙන ආකාරයට ඔබට දෙවන පත්‍රයේ සඳහා ලකුණු 60ක් ලැබෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඔබට ව්‍යවසායකත්ව අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ සඳහා ලකුණු හිමි වෙන්නේ. ඒ අනුව ඔබට අවබෝධ වෙන්න ඇති මෙහි දෙවන පත්‍රයේ පළමු ප්‍රශ්නය සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ප්‍රශ්න පත්‍රය තුල වෙන් වෙන බව. එම ප්‍රශ්නය අනිවාර්ය බව. දරුවනේ, මීට පෙර වැඩසටහන තුලින් 2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේහි පළමු ප්‍රශ්නයට සහ 7 වන ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරයේ සාකච්ඡා කළ බැවින් අද දිනේ මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 වර්ෂයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයේහි පළමු ප්‍රශ්නය සහ 6 වන ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය පිළිබඳ. ඒ නිසා දුවේ පුතේ, ඔබ දැන් ඔබ ළඟ ඇති ප්‍රශ්න පත්‍ර ගොනුවෙන් 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේගෙන එහි දෙවන කොටසෙහි පළමු ප්‍රශ්නයේ කෙරෙහි අවධානය යොමු කරන්න. එහි යම් සිද්ධියක් පැහැදිලි කර ඒ ඇසුරින් තමයි ඔබෙන් විෂය කරුණු හා සම්බන්ධ කරමින් ප්‍රශ්න අහන්නේ. ඉතින් දරුවනි, මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයන විට ඔබට ලැබිලා තියෙන්නේ ඡේද 3කින් විතර සමන්විත තරමක් විස්තරාත්මක සිද්ධියක්නේ. ඒ නිසා ඔබ ඡේද කියවන්න පටන් ගන්න කලින් ඒ ඇසුරින් අසා ඇති ටෝම ඉලක්කම් 1 සිට 5 දක්වා වූ ප්‍රශ්න ටික කියවා මේ ඡේදයේ ඇසුරින් අපෙන් අසන්නේ කුමන ප්‍රශ්නද යන්න පිළිබඳව අවබෝධ කරගෙන ඡේද කියවන්න ආරම්භ කරන්න. මොකද එවිට ඔබ ඡේද කියවගෙන යන විට යම් යම් ස්ථානවලදී ඔබට මතක් වේවි පහලින් අසා ඇති අසවල් අංක දරන ප්‍රශ්නයට පිළිතුර මෙයයි යන ආදී වශයෙන්. එවිට ඔබට ඡේද කියවා අවසන් වූ පසු ඉතා පහසුවෙන් හා ඉක්මනින් ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට හැකි වේවි. මෙහිදී මම ඔබට කීවේ ඡේදය කියවීමට පෙර රෝම ඉලක්කම් 1 සිට 5 දක්වා වූ ප්‍රශ්න පමණක් කියවා අවබෝධ කරගන්න ලෙසට. මොකද රෝම ඉලක්කම් 6 සිට 10 දක්වා වූ ප්‍රශ්න එම ව්‍යාපාරයේ සම්බන්ධයෙන්ම විමසීම් කළද එම ප්‍රශ්න සඳහා අවශ්‍ය වන්නා උතරතුරු බොහෝ විට රෝම ඉලක්කම් 5න් පසුව වෙනමම සපයනවා. ඒ නිසා ඒ තොරතුරු උපයෝගී කරගනිමින් තමයි රෝම ඉලක්කම් 6 සිට 10 දක්වා වූ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න සිද්ධ වෙන්නේ. එසේනම් අපි නැවතත් 2018 ප්‍රශ්න පත්‍රයේහි පළමු ප්‍රශ්නයේ කෙරෙහි අවධානය යොමු කරමු. දැන් ඔබ එහි රෝම ඉලක්කම් 1 සිට 5 දක්වා වූ ප්‍රශ්න ටික දෙස බලා ඒවායින් විමසන්නේ කුමන කරුණුද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. හරි. එසේනම් අපි දැන් අදාළ සිද්ධිය කියවමු. රත්නපුර ප්‍රදේශයේ ඉතා සුප්‍රසිද්ධ මැණික් ආභරණ නිෂ්පාදනය කර අලෙවි කරන ජෙම් ජුවලරි ආයතනයට පැමිණි සුදේශ හා ඔහුගේ විදේශ මිතුරෙකු වූ ඇලන් ජෙම් ජුවලරි ආයතනයේ අධිපති වන කලන විසින් ඉතා සුහදශීලී ලෙස පිළිගත් අතර සුළු වේලාවකින් ඔවුන් ඉතා කුළුපඟ මිතුරන් බවට පත්විය. ඔවුන් ව්‍යාපාර කටයුතු පිළිබඳ ගැඹුරු කතා බහකට යොමු වූ අතර කලන තමා ආගමන් මග සුදේෂ්ඨ හා ඇලන්ට විස්තර කරනු ලැබුවේ මහත් ආඩම්බරයකින්ය. කලන දැක්වූ අදහස්වලට අනුව ඔහුගේ උපන් ගම රත්නපුර වේ. පාසල් අවදියේදී ව්‍යාපාරයක් සාර්ථකව හා විධිමත් ආකාරයට පවත්වාගෙන යන ආකාරය පිළිබඳ හැදෑරූ කලන අනාගතයේදී තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම පිළිබඳ සිහින දුටුවේය. අපොස උසස් පෙළ ඉහළින්ම සමත් වූ කලන විශ්වවිද්‍යාලයට ඇතුල් විය. එහිදී ඔහු රසායන විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් ලබා ගත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන අතරතුර මුහුණ දුන් ආර්ථික ගැටලු අවම කර ගැනීමටත් තමා තුළ වූ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමටත් වටිනාකමින් අඩුමැණික් කැට පතල්කරුවන්ගෙන් මිලදීගෙන අලෙවි කළේය. කෙටි කාලයක් තුළ ඔහු සුළු පරිමාණ මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස ජනප්‍රිය විය. කලන තම උපාධිය අවසන් කර පවතින ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කළේ මැණික් කැටවලට රත්රන්ද එකතු කර වටිනාකම වැඩි කර නවීන විලාසිතාවලට අනුව ස්වර්ණාභරණ නිෂ්පාදනය කරමින්ය. මෙම ව්‍යාපාරය ජෙම් ජුවලරි නමින් පවත්වාගෙන යන ලදි. ජෙම් ජුවලරි ආයතනයේ 50%කට වැඩි සේවක පිරිස එම ප්‍රදේශයේම අඩු ආදායම් ලබන පවුල් වලින් බඳවාගෙන ඇත. සෑම වසරක් පාසාම ප්‍රදේශයේ ඉතා දිලිඳු පවුලක් සඳහා නව නිවසක් සාදා දීමද කලනගේ තවත් එක් කාර්යයක් විය. මීට අමතරව ව්‍යාපාර කටයුතු ක්‍රමවත් ආකාරයට පාලනය කළ කලන රජයට ගෙවිය යුතු බදු මුදල්ද නිසි පරිදි ගෙවන ලදී. මේ සිද්ධිය දීලා ඔබෙන් පළමු ප්‍රශ්නය ලෙස විමසන්නේ කලන සාර්ථක ව්‍යවසායකයෙකු බව තහවුරු කිරීම සඳහා කරුණු දෙකක් දක්වන්න කියලා. ඉතින් දරුවනේ අපි මේ වන විට ඉගෙනගෙන තියෙනවා සාර්ථක ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු විවසායකත්ව ගුණාංග නැත්නම් ලක්ෂණ මොනවද කියලා. ඒ අනුව බලන්න කලන ළඟ තියෙන විවසායකත්ව ගුණාංග මොනවද කියලා. කලන ළඟ ඇති එක් ගුණාංගයක් තමයි ඔහු නවෝත්පාදන කරනවා. කොහොමද? ඔහු මැණික් හා රත්රන් එකතු කරමින් නවීන විලාසිතාවලට අනුව ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීම කරනවා. ඒ වගේම මොහුට තියෙන නිර්මාණශීලීත්වය. ඒ වගේම ඔහු සුබවාදී සිහින දකින්නේ. ඒ කියන්නේ ඔහු කුඩා කල පටන්ම අනාගතයේදී තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම පිළිබඳව සිහින දැකපු කෙනෙක්. ඒ වගේම සාර්ථක විවසායකින්ගේ ලක්ෂණයක් තමයි සමාජ සුබ සාධනයට දායක වීම. ඉතින් කලනත් අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබා දීම කළා. තව සෑම වසරකම අඩු ආදායම් ලාභී දිළිඳු පවුල් සඳහා නිවසක් සාදා දුන්නා. ඉතින් මේ තමයි කලන සාර්ථක විවසායකයෙක් කියලා තහවුරු කරන්න තියෙන කරුණු. ඔබෙන් විමසන්නේ කරුණු දෙකක් නිසා ඔබ විසින් මේ කරුණු වලින් දෙකක් පිළිතුරු ලෙස සැපයීම ප්‍රමාණවත්. ඒ වගේම රෝම ඉලක්කම් දෙකෙන් අහන ප්‍රශ්නේ තමයි කලනගේ ජෙම් ජුවලරි ව්‍යාපාරයේ ලියාපදිංචියට අදාළ නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න කියලා. මේට අදාළ විෂය කරුණු සාකච්ඡා කරන්නේ අපි ඔබේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩම වන ව්‍යාපාර සංවිධාන කියන පාඩම තුලදී. සිද්ධියේ දී ඇති කරුණු අනුව අපිට පැහැදිලි වෙනවා ජෙම් ජුවලරි නමින් කලන විසින් පවත්වාගෙන යන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. වෙනත් ආකාරයකට කියනවා නම් කේවල සාමයේ ව්‍යාපාරයක් බව. ඉතින් ඔබ ඉගෙනගෙන තියෙනවා කේවල සාමයේ ව්‍යාපාරවල ලක්ෂණයක් ලෙස ලියාපදිංචිය අනිවාර්ය නොවීම. නමුත් මෙම ව්‍යාපාරය අයිතිකරුගේ ඒ කියන්නේ කලනගේ සම්පූර්ණ නමින් නෙවෙයිනේ පවත්වාගෙන යන්නේ. එම ව්‍යාපාරයේ නම විදිහට භාවිත කරන්නේ ජෙම් ජුවලරි කියන නාමය. ඒ නිසා ඒ ව්‍යාපාර නාමය 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියාපදිංචි කළ යුතුයි. ඉතින් මෙම ලියාපදිංචිය කරගත යුත්තේ ව්‍යාපාරයේ පවතින බලත දේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඒ වගේම මෙම ප්‍රශ්නයේ 3 වෙනි කොටස ලෙස ඔබෙන් අහන්නේ කලන විසින් ඉටු කරනු ලබන සමාජ වගකීම් දෙකක් දක්වන්න කියලා. මෙහිදී ඔබ හොඳින් අවබෝධ කරගත යුතු කරුණක් තමයි ප්‍රශ්නයෙන් අහන්නේ කලන විසින් ඉටු කරනු ලබන සමාජීය වගකීම් පිළිබඳව. ඒ නිසා ඔබ පිළිතුරු සැපය යුත්තේ සිද්ධිය ඇසුරෙන් පමණයි. එසේ නොමැතිව පිළිතුරු ලෙස ඔබ පොදුවේ විවසායකයන් විසින් ඉටු කරන සමාජ වගකීම් දෙකක් ලියූ විට ඒවා ඡේදයේ සඳහන් නොවන කරුණු නම් ඔබට ලකුණු හිමි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දී ඇති සිද්ධිය තුලින් හඳුනා ගන්නා කලන විසින් ඉටු කරනු ලබන සමාජ වගකීම් දෙකක් දක්වන්න. ඒ තමයි මෙම සිද්ධිය අවසානයේ දක්වනවා මෙහෙම. කලන රජයට ගෙවිය යුතු බදු මුදල්ද නිසි පරිදි ගෙවන ලදි කියලා. ඒ අනුව කලන විසින් ඉටු කරනු ලබන එක් සමාජ වගකීමක් ලෙස අපිට දක්වන්න පුළුවන් රජයට ගෙවිය යුතු බදු නිසි පරිදි ගෙවීම. ඒ වගේම ඔහු විසින් ඉටු කරන තවත් සමාජ වගකීමක් තමයි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබා දීම. ඒ වගේම ඔහු සෑම වසරක් පාසාම ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුලක් සඳහා නව නිවසක් සදා දීමද ඔහු විසින් කරනු ලබන සමාජ වගකීමක්. ප්‍රශ්නයේ ඊළඟ කොටසේ කියන්නේ 4 වෙනි කොටස ලෙස ඔබෙන් විමසන්නේ සමාජීය වගකීම් ඉටු කිරීමෙන් කලනගේ ව්‍යාපාරයට ලැබෙන වාසි දෙකක් දක්වන්න කියලා. එම ප්‍රශ්නය සඳහා පිළිතුරු සිද්ධිය තුලින් කියවෙන්නේ නැහැ. නමුත් ඔබ මේ වන විට ඉගෙනගෙන තියෙනවා සමාජීය වගකීම් ඉටු කිරීම තුලින් ව්‍යාපාරයට හිමිවන ප්‍රතිලාභ මොනවද කියලා. එම ප්‍රතිලාභ කලනටත් අදාළ වෙනවා. ඒ අනුව ඔබේ පිළිතුරු ලෙස ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම ස්ථාපිත වීම, කීර්තිනාමය වර්ධනය වීම, ව්‍යාපාරයට මුහුණ පෑමට සිදුවන නීතිමය ප්‍රශ්න අවම වීම, ව්‍යාපාරයේ කෙරෙහි ඇති ලැදියාව වර්ධනය වීම, සේවකයන්ගේ චිත්ත ධෛර්යය හෙළයාම වැනි කරුණුවලින් දෙකක් ඉදිරිපත් කළ යුතුයි. මෙම සිද්ධිය ඇසුරින් අහන ඊළඟ ප්‍රශ්නය තමයි කලණගේ ව්‍යවසායක කටයුතු තුළින් ඔහුට සහ දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ දෙක බැගින් දක්වන්න. ඉතින් දරුවනේ, ඔබ 10 ශ්‍රේණියේ ඉගෙන ගත්තා නේද ව්‍යවසායකත්ව ප්‍රතිලාභ කියලා පාඩමක්. එහිදී ඔබ ඉගෙන ගන්න ඇති ව්‍යවසායකත්වයේ තුලින් ව්‍යවසායකයාටත් ඒ වගේම දේශීය ආර්ථිකයටත් ප්‍රතිලාභ හිමිවන බව. එතකොට මෙහි කලන කියන්නේ ව්‍යවසායකයා. එසේනම් ව්‍යවසායකත්වයේ යෙදීම නිසා කලනට හිමිවන ප්‍රතිලාභ ලෙස ආකර්ෂණීය ලාභයක් ඉපෙීමට හැකිවීම, කාර්යන්හි විවිධත්වයක් ඇතිවීම, ප්‍රයෝජනෙට නොගත් හැකියා යොදාගත හැකිවීම, ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව, ආත්ම තෘප්තිය, සමාජීය සුබසාධනයට දායක විය හැකිවීම, ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීමට ඇති අවස්ථාව, ස්වකීය දෛවයේ තමා මතම රඳා පැවතීම යන කරුණුවලින් දෙකක් ලියවෙන්න ඕන. ඒ වගේම දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ විදිහට රැකියා අවස්ථා ජනනය වීම, නව භාණ්ඩ හා සේවා වෙළඳ ප්‍රතිදිරිපත් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනයේ සිදුවීම, දේශීය සම්පත් භාවිතයට ගැනීම, ආදායම් බෙදී යාමේ විෂමතාවයේ අඩුවීම, රටේ සමස්ත නිෂ්පාදනය ඉහළ යාම, විදේශ විනිමය ඉපයීමේ හැකියාව යන ආදී කරුණුවලින් දෙකක් ලියවෙන්න ඕන. දරුවනේ, අපි දී ඇති සිද්ධිය ඇසුරින් පළමු ප්‍රශ්නයේ මුල් කොටස් පහට පිළිතුරු සාකච්ඡා කරලා අවසන්. ප්‍රශ්න පත්‍රයේ තුල ඉහත සිද්ධියට අදාළව අපේක්ෂිත ගනුදෙනු ටිකක් සපයමින් එම ප්‍රශ්නය තවදුරටත් මේ ආකාරයට ව්‍යාප්ත කරලා තියෙනවා. ඉහත සිද්ධියට අදාළ කලණගේ ව්‍යාපාරයේ ඉදිරි මාසය සඳහා වූ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. ඒවට අදාළ ගනුදෙනු අයිතමය හා ඒට අදාළ වටිනාකම් මේ විදිහට දීලා තියෙනවා. විකුණුම් ආදායම රුපියල් මිලියන 5යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 50යි. අමුද්‍රව්‍ය පිරිවැය රුපියල් මිලියන 2යි. ශ්‍රම පිරිවැය රුපියල් ලක්ෂ 4යි. වෙනත් නිෂ්පාදන පිරිවැය රුපියල් 180,000යි. පරිපාලන වියදම් රුපියල් 98,000යි. බැංකු ණය රුපියල් ලක්ෂ 10යි. විකුණුම් වියදම් රුපියල් 50,000යි. එහෙම දීලා කියනවා ඉහත තොරතුරු ඇසුරින් කලණගේ ව්‍යාපාරයේ රෝම ඉලක්කම් 6න් අහනවා ඉදිරි මාසය සඳහා වූ ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය සකස් කරන්න කියලා. එසේනම් පුතාලා, දැන් කරන්න ඕනේ කලණගේ ජෙම් ජුවලරි ව්‍යාපාරයේ සඳහා ඉදිරි මාසයට අදාළව අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය පිළියෙල කරන්න අදාළ ආකෘතිය රූල් කරගන්න එක. එහෙනම් ඉක්මනින්ම ආකෘතිය රූල් කරගන්න බලන්න. හරි. දැන් බලන්න ඔබ විසින් රූල් කරගත් ආකෘතිය තීරු තුනකින් සමන්විත විය යුතුයි. එහි පළමු තීරුව විස්තරය ලිවීමටත් දෙවන හා තුන්වන තීරුව වටිනාකම් ලිවීම සඳහාත් ඔබ යොදාගත යුතුයි. ඒ වගේම ඔබ රූල් කරගත් ආකෘතිය සම්පූර්ණ වීමට නම් ඔබ ඇඳගත් වගුවේ ඉහළින් අභ්‍යාසයට අදාළ ව්‍යාපාරයේ නම සහ ඔබ පිළියෙල කරන ලේඛනයේ නාමය සඳහන් කළ යුතුයි. එසේනම් ඔබේ ආකෘතියේ ඉහළින් ජෙම් ජුවලරි ව්‍යාපාරය ඉදිරි මාසය සඳහා ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ලෙස සඳහන් වෙන්න ඕන. එසේ සඳහන් කරලා තියෙනවා නම් ඔබට ඒ සඳහා ලකුණු භාගයක් හිමි වෙනවා. හරි. අපි දැන් ආකෘතිය තුල අදාළ අයිතම වාර්තා කරමු. ඔබ දන්නවා ව්‍යාපාරයක අපේක්ෂිත ප්‍රතිඵලය කියන්නේ ලාභය. එසේනම් ඔබ ලාභයේ සෙවීම සඳහා උපයෝගී කරගත යුත්තේ ආදායම් සහ වියදම් අයිතම. ඔබ දැනටමත් ඉගෙනගෙන තියෙන පරිදි ලාභය සමීකරණයක් ආකාරයට ගත්තොත් ලාභය සමානයි ආදායම් අඩු කිරීම වියදම්. මේ කියන தත්ත්වය ආපෘතිය තුල විස්තරාත්මකව දක්වද්දී ඔබ රූල් කර පිළියෙල කරගත් ආකෘතිය තුල ඉහලින්ම විස්තරේ තීරුවේ ලියනවා විකුණුම් ආදායම කියලා. අනතුරුව දී ඇති විකුණුම් ආදායම් වටිනාකම තුන්වන තීරුවේ සටහන් කරනවා. මෙහිදී වටිනාකම් වාර්තා කරන සෑම වතාවකම රුපියල් යනුවෙන් නැවත නැවත භාවිත කිරීම වෙනුවට වටිනාකම් තීරු දෙකේම ඉහළින් අපි රුපියල් ලෙස සඳහන් කළ යුතුයි. එවිට එම තීරුවල අදාළ වටිනාකම් පමණක් ඉලක්කමින් සඳහන් කළ හැකි. එසේනම් විකුණුම් ආදායම කෙලින්ම තුන්වන තීරුවේ අපි ලියනවා මිලියන 5. ඒ කියන්නේ ලක්ෂ 50. අනතුරුව එම විකුණුම් ආදායමෙන් වියදම් අඩු කරන්න ඕන. මෙහිදී දී ඇති වියදම් වලින් නිෂ්පාදන පිරිවැය හා නිෂ්පාදන නොවන පිරිවැය වෙන්කොට හඳුනා ගැනීම ඔබ විසින් පළමුව කරන්න ඕන. ඉන්පසුව අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනයේ තුල ඔබ සටහන් කළ විකුණුම් ආදායමට පහලින් අඩු කළා මුළු නිෂ්පාදන පිරිවැය ලෙස සඳහන් කර ඒ යටතේ දී ඇති නිෂ්පාදන පිරිවැය අයිතම වන අමුද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය හා වෙනත් නිෂ්පාදන පිරිවැය ලෙස පළමු තීරුවේ සඳහන් කර ඒවාට අදාළ වටිනාකම් දෙවන තීරුවේ දක්වන්න. එසේ වටිනාකම් සඳහන් කළාට පස්සේ ඒ වටිනාකම් වල එකතුව තුන්වන තීරුවට ගෙනියන්න. ඒ අයිතම සඳහන් කිරීමෙන් පසුව පළමු තීරුවේ ලියනවා අඩු කළා මුළු නිෂ්පාදන නොවන පිරිවැය කියලා. ඒ යටතේ දී ඇති තොරතුරු වල අඩංගු නිෂ්පාදන නොවන පිරිවැය අයිතම වන පරිපාලන වියදම්, විකුණුම් වියදම් සඳහන් කර අදාළ වටිනාකම් දෙවන තීරුවේද ඒ වටිනාකම් වල එකතුව තුන්වන තීරුවේද දක්වන්න. දැන් ඔබ විසින් ඉදිරි මාසය සඳහා පිළියෙල කරනු ලබන අපේක්ෂිත ප්‍රතිඵලය ගන්නේ කිරීමේ ලේඛනයේ තුල අපේක්ෂිත විකුණුම් ආදායම, එම ආදායම ලැබීමට නම් දැරිය යුතු මුළු නිෂ්පාදන පිරිවැය සහ මුළු නිෂ්පාදන නොවන පිරිවැය සඳහන් කර අවසන් නැතයි මා විශ්වාස කරනවා. ඉතින් ඔබ දැනටමත් දන්නා පරිදි විකුණුම් ආදායමෙන් මුළු පිරිවැය, ඒ කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය හා මුළු නිෂ්පාදන නොවන පිරිවැයෙහි එකතුව අඩු කළ විට ව්‍යාපාරයේ අපේක්ෂිත ප්‍රතිඵලේ නැත්නම් ලාභය සොයා ගන්න පුළුවන්. එසේනම් ඔබ දැන් කළ යුත්තේ ඔබ විසින් පිළියෙල කළ ලේඛනයේ ඉහලින්ම සඳහන් කළ විකුණුම් ආදායමෙන් එයට පහලින් ඔබ විසින් ගණනය කරන ලද මුළු නිෂ්පාදන පිරිවැය, ඒ කියන්නේ අමුද්‍රව්‍ය පිරිවැය රුපියල් ලක්ෂ 20ද, ශ්‍රම පිරිවැය රුපියල් ලක්ෂ 4 හා වෙනත් නිෂ්පාදන පිරිවැය වන රුපියල් 180,000 එකතුව වන රුපියල් 25,80,000 හා මුළු නිෂ්පාදන නොවන පිරිවැය, ඒ කියන්නේ පරිපාලන වියදම් වන රුපියල් 98,000, විකුණුම් වියදම් වන රුපියල් 50,000 එකතුව වන රුපියල් 148,000 අඩු කිරීම. එවිට ලැබෙන පිළිතුරට අපි කියනවා ව්‍යාපාරයේ අපේක්ෂිත ශුද්ධ ලාභය කියලා. දැන් ඔබ පළමු ප්‍රශ්නේ 6 වෙනි කොටසට අනුව ඉදිරි මාසයේ සඳහා වූ ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනයේ පිළියෙල කර අවසන්. ඔබ විසින් එම ලේඛනයේ නිවැරදිව පිළියෙල කළා නම් ප්‍රශ්නේ රෝම ඉලක්කම් 7, 8 සහ 9 යන කොටස් සඳහා අදාළ පිළිතුරු එම ලේඛනයේ තුලින් උපුටා දැක්වීම පමණයි ඔබට කළ යුතු වන්නේ. ඒ අනුව ප්‍රශ්නේ 7 වෙනි කොටසින් විමසන්නේ ඉදිරි මාසයේ සඳහා වූ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න කියලා. ඒ අනුව ඔබ නැවත ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කළ යුත්තේ ඔබ ඉහත පිළියෙල කළ ලේඛනයේ සඳහන් වන මුළු නිෂ්පාදන පිරිවැය උපුටා රෝම ඉලක්කම් 7 ඉදිරියෙන් සටහන් කිරීම පමණයි. ඒ අනුව එයට පිළිතුර වන්නේ රුපියල් 25,80,000. ඒ වගේම රෝම ඉලක්කම් 8න් කියන්නේ ඉදිරි මාසයේ සඳහා වූ මුළු නිෂ්පාදන නොවන පිරිවැය ගණනය කරන්න කියලා. එයද ඔබ දැනටමත් ගණනය කර අවසන්. දැන් ඔබ විසින් කළ යුත්තේ පිළිතුරු පත්‍රයේ රෝම ඉලක්කම් 8 සඳහන් කර එයට ඉදිරියෙන් අදාළ පිළිතුර වන රුපියල් 148,000 සටහන් කිරීම පමණයි. ඒ වගේම රෝම ඉලක්කම් 9 කියන්නේ ඉදිරි මාසයේ සඳහා වූ සුද්ධ ලාභය ගණනය කරන්න කියලා. ඔබ ප්‍රශ්නයේ 6 වන කොටස සඳහා නිවැරදිව ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය පිළියෙල කළා නම් ඔබට සුද්ධ ලාභය ගණනය කිරීම සඳහා නැවත වෙහෙසෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වන විටත් ඔබ පිළියෙල කළ අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය තුල සුද්ධ ලාභය ගණනය කර අවසන්. ඒ අනුව ඔබ කළ යුත්තේ පිළිතුරු පත්‍රයේ රෝම ඉලක්කම් 9 සඳහන් කර එය ඉදිරියෙන් ඉහත ලේඛනයෙන් උපුටා ගන්නා ලද සුද්ධ ලාභය වන රුපියල් 22,72,000 ලකුණු කිරීම පමණයි. පළමු ප්‍රශ්නයේ අවසාන කොටස ලෙස ඔබ විමසනවා ඉහත සිද්ධිය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ තුලට මුදල් ගලා ඒම් අයිතම දෙකක් සහ මුදල් ගලා යාම් අයිතම දෙකක් දක්වන්න කියලා. ඔබට දී ඇති දත්ත දෙක බැලුවහම හඳුන ගන්න පුළුවන් ව්‍යාපාරයට මුදල් ලැබෙනහා ව්‍යාපාරයෙන් පිටතට මුදල් යන අයිතම මොනවද කියලා. ඒ අනුව අපිට ව්‍යාපාරයේ තුලට මුදල් ගලා එන අයිතම ලෙස විකුණුම් ආදායම, බැංකු ණය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා යාම් සිදුවන අයිතම කිහිපයක්ම තියෙනවා. ඒ තමයි අමුද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, විකුණුම් වියදම්, බදු මුදල් ගෙවීම්, පරිපාලන වියදම් හා වෙනත් නිෂ්පාදන පිරිවැය යනාදී අයිතම. ඉතින් මේවායින් දෙකක් පිළිතුරු ලෙස සටහන් කිරීම ප්‍රමාණවත්. ආදරණීය දරුවනේ, අපි දැන් සාකච්ඡා කළේ 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව. ඉතින් අපිට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරන්න කාලය ප්‍රමාණවත් නැති නිසා මම ඔයාලත් එක්ක ඊළඟට සාකච්ඡා කරන්න තෝරගත්තා එම ප්‍රශ්න පත්‍රයේම 6 වන ප්‍රශ්නය. ඔබ දන්නවා දැනටමත් ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු සැපීම අනිවාර්ය වෙන අතර දෙවන ප්‍රශ්නයේ සිට 7 වන ප්‍රශ්නය දක්වා වූ ප්‍රශ්නවලින් ඔබ විසින් ප්‍රශ්න 4ක් තෝරාගත යුතුයි. එසේ තෝරාගන්නා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් හිමි වෙනවා. ඒ ලකුණු 10 ප්‍රශ්නය අනු කොටස් 5කින් සමන්විත වෙනවා. ඒ එක කොටසකට ලකුණු 2 බැගින් කොටස් 5ට තමයි ලකුණු 10ක් ලැබෙන්නේ. ඒ අනුව අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන 6 වෙන ප්‍රශ්නයත් කොටස් 6කින් සමන්විතයි. සමාවෙන්න කොටස් 5කින් සමන්විතයි. එහි පළවෙනි කොටසින් අහන්නේ හොඳ ව්‍යාපාර අදහසක් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ පියවර දෙකක් දක්වන්න කියලා. ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ඇති විවිධ මූලාශ්‍ර ඔස්සේ ව්‍යාපාර අදහස් රාශියක් ජනනය කරගන්න පුළුවන්. නමුත් ඒවායින් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි ව්‍යාපාර අවස්ථා බවට පත් කරගන්න පුළුවන්නේ. ඉතින් ව්‍යාපාර අදහස් රාශියක් අතරින් ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගත හැකි හොඳ ව්‍යාපාර අදහසක් තෝරා ගැනීම පියවර 3කින් සමන්විත ක්‍රියාවලියක් කියලා ඔබ දැනටමත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙන් අහන්නේ ඒ පියවර 3න් දෙකක් සඳහන් කරන්න කියලා. ඒ පියවර 3 තමයි පළමු පියවර වෙන්නේ සාර විශ්ලේෂණය. එහිදී මොකද වෙන්නේ? ව්‍යාපාර අදහස් සියල්ල මතු පිටින් සලකලා බලලා යෝග්‍ය අදහස් 10ක් විතර තෝරා ගන්න එක තමයි මේ පළමු වන පියවර වෙන සාර විශ්ලේෂණයේදී සිද්ධ වෙන්නේ. දෙවන පියවර තමයි සූක්ෂම විශ්ලේෂණය. මෙහිදී පළමු පියවරේදී තෝරගත් අදහස් එකිනෙක අදාළ නිර්ණායක ඔස්සේ ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ අතරින් හොඳ ව්‍යාපාර අදහස් තුනක් පමණ තෝරා ගැනීම සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ඒ කියන්නේ තුන්වෙනි පියවර තමයි සද්දුවත විශ්ලේෂණය කියලා කියන්නේ. එහිදී සූක්ෂම විශ්ලේෂණයෙන් තෝරාගත් අදහස් වෙන වෙනමගෙන ඒවාට තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන පිළිබඳ සලකලා බලලා විවසායකයාට වඩා හොඳින් හා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර අදහසක් තෝරා ගන්නවා. මේ ප්‍රශ්නේදී ඔබෙන් අහන්නේ පියවර දෙකක් සඳහන් කරන්න කියලා විතරයි. ඒ නිසා ඔබ විසින් පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ පියවර තුන වෙන සාරු විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය හා සදුවත විශ්ලේෂණය කියන පියවර තුනෙන් දෙකක් සඳහන් කිරීම ප්‍රමාණවත්. එම ප්‍රශ්නයේ දෙවන කොටසෙන් ඔබෙන් විමසන්නේ ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්ථා අතර දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න කියලා. ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්ථා අතර දකින්න පුළුවන් වෙනස්කම් තමයි එකක් ව්‍යාපාර අදහස් සුලබයි. නමුත් ව්‍යාපාර අවස්ථා සුලබ නැහැ. තව ව්‍යාපාර අදහස් විවෘතයි. බොහෝ අය ඒවා දකිනවා. නමුත් ව්‍යාපාර අදහස් අතරින් අවස්ථා අනාවරණය කරගන්න සියල්ලන්ටම හැකියාවක් නැහැ. ඒ වගේම සෑම ව්‍යාපාර අදහසක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්න බැහැ. නමුත් ව්‍යාපාර අවස්ථා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්න පුළුවන්. ඉතින් මේ අතරින් වෙනස්කම් දෙකක් ලිවීම ප්‍රමාණවත්. අපි සාකච්ඡා කරමින් සිටින 6 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි කොටසින් ඔබෙන් විමසන්නේ ඔබ කැමති ව්‍යාපාරයක් තෝරාගෙන එහි ශක්තියක්, දුර්වලතාවයක්, අවස්ථාවක් හා තර්ජනයක් සඳහා නිදසුන බැගින් දක්වන්න කියලා. ඉතින් ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙනගත් පරිදි ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරයකට තියෙන ශක්තීන් හා දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ කටයුතු කෙරෙහි බලපෑම් කරන බාහිර පරිසර සාධක අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරයට ඇති අවස්ථාවන් හා තර්ජන හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පොදුවේ සලකා බලන විට ව්‍යාපාරවලට පවතින ශක්තීන් ලෙස ප්‍රමාණවත් තරම් සම්පත් පැවතීම, දක්ෂ සේවකයින් සිටීම, ව්‍යාපාරයේ හොඳ මූල ස්ථාවරත්වයක තිබීම, නිර්මාණශීලී චින්තන සහිත කළමනාකරුවන් සිටීම, නිෂ්පාදිතවල ඉහළ ගුණත්වයක් තිබීම වගේ කරුණු දක්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර සම්බන්ධව තිබිය හැකි දුර්වලතා විදිහට ව්‍යාපාරයේ මූල දුෂ්කරතා සහිතව තමා පවත්වාගෙන යන්නේ. ඒ වගේම යල් පැනගිය තාක්ෂණය භාවිත කරන්නේ. ව්‍යාපාරින සේවකයන් අලසයි, කම්මැලි. ඒ වගේම ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් සම්පත් හිඟයි. මේ වාගේ කරුණු තමයි ව්‍යාපාරයක පැවතිය හැකි දුර්වලතා විදියට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර සම්බන්ධව හඳුනාගත හැකි අවස්ථාවල් තුනක්. වැඩි පාරිභෝගික පිරිසක් ඉන්නවා. තරඟකාරීත්වය අඩුයි. තාක්ෂණයේ දියුණු වීම, රාජ්‍ය දිරිගැන්වීම් ලැබීම, ඒ වගේම අන්තර්ජාතික වෙළඳපළට පිවිසීමේ ඉඩකඩ ලැබීම, ව්‍යාපාර කෙරෙහි බලපාන නීති රීති ලිහිල් වීම වාගේ කරුණු දක්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරවලට තියෙන තර්ජන. තර්ජන තමයි ව්‍යාපාරවලට අවාසිදායක ලෙස බලපාන නීති රීති පැනවීම, රජයේ විසින් බදු අනුපාතයේ ඉහළ දැමීම, ඒ වගේම ස්වභාවික ආපදා සිදුවීම, ණය පොලි අනුපාතයේ ඉහළ දැමීම, තරඟකරුවන් ස්වකීය උපාය මාර්ග වෙනස් කිරීම, ඒ වගේම රටේ ආර්ථිකය අයහපත් වීම වැනි කරුණු දක්වන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔබ විසින් තෝරාගත් ව්‍යාපාරයක් සඳහන් කරලා එයට අදාළව ශක්තියේ දුර්වලතා අවස්ථා තර්ජන සඳහා ඉහත මම සඳහන් කළ ආකාරයේ නිදසුන් එක බැගින් දැක්වීම ප්‍රමාණවත්. මීළඟට ප්‍රශ්නේ 4 වෙනි කොටස ලෙස ඔබෙන් අහන්නේ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමේදී සලකා බලන්න ඕන සාධක හතරක් නම් කරන්න කියලා. ඒ අනුව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු කරුණු තමයි ව්‍යාපාරයට පදනම් වන භාණ්ඩේ හෝ සේවාව කුමක්ද? ව්‍යාපාරයේ සඳහා තමන්ට කෙතරම් කැප වෙන්න පුළුවන්ද? අපි විසින් නිෂ්පාදනය කරන භාණ්ඩේ හෝ සේවාවේ ඉලක්කගත පාරිභෝගිකයා කවුද? ව්‍යාපාරික කටයුතුවලදී මුහුණ දෙන්න සිද්ධ වෙන තරංගයේ ස්වභාවය කොයි වගේද? අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාරයට තියෙන නීතිමය බලපෑම් මොනවද? ඒ වගේම මේ ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ තනි ව්‍යාපාරයක් විදිහටද හවුල් ව්‍යාපාරයක් ලෙසද? මේ ව්‍යාපාරයේ ස්ථානගත කරන්නේ කොහෙද? පිහිටුවන ස්ථානයේ කොයි වගේද? ඒ වගේම මේ තුලින් උපයා ගන්න ලබන ඉපීම ප්‍රමාණවත්ද? ඒ එක්කම ව්‍යාපාරයේ තුලින් සමාජයට කවර ප්‍රතිලාභ අත්කර දෙන්න පුළුවන්ද? යනාදී කරුණු තමයි ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමේදී සලකා බැලිය යුතු සාධක කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ කරුණු වලින් හතරක් පිළිතුරු ලෙස සඳහන් කිරීම ප්‍රමාණවත්. මේ ප්‍රශ්නේ 5 වෙනි කොටස, ඒ කියන්නේ අවසාන කොටස ලෙස ඔබෙන් අහන්නේ නව ව්‍යවසායකයෙකුට වෙළඳ පොළට ප්‍රවේශ වීම සඳහා අනුගමනය කළ හැකි විකල්ප මාර්ග 4ක් දක්වන්න කියලා. නව ව්‍යවසායකයෙකු වෙළඳ පොළට ප්‍රවේශ වෙද්දී ඔවුන්ට අනුගමනය කරන්න පුළුවන් විකල්ප ක්‍රමවේද 4ක් පවතින බව ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඒ තමයි පළමු ක්‍රමවේදයේ විදිහට අපි ගන්නවා පවතින භාණ්ඩයක් හෝ සේවාවක් පවතින වෙළඳපළට ඉදිරිපත් කරමින් වෙළඳපළට පිවිසීම. ඒ වගේම දෙවැනි ක්‍රමයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පවතින භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළඳපළට ඉදිරිපත් කිරීම. ඊළඟ ක්‍රමයේ තමා නව භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළඳපළට ඉදිරිපත් කිරීම. ඒ වගේම අවසාන වශයෙන් නව භාණ්ඩයක් හෝ සේවාවක් පවතින වෙළඳපළට ඉදිරිපත් කිරීම. ඔබ මේ විකල්ප ක්‍රම 4 ඉදිරිපත් කරා නම් ඔබට ඒ සඳහා හිමි ලකුණු 2 ලබා ගන්න පුළුවන්. එසේනම් ආදරණීය දුවේ පුතේ, අපි අද දවස තුලදී 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ පළමු ප්‍රශ්නයටත් 6 වෙනි ප්‍රශ්නයටත් පිළිතුරු ලිවිය යුතු ආකාරය සාකච්ඡා කළා. මෙම ප්‍රශ්න පත්‍රයේ ඉදිරි ප්‍රශ්නවලට ඊට අමතරව ආසන්න පසුගිය වසර කිහිපයක විභාග ප්‍රශ්න පත්‍රවලට සහ අනුමාන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයා එළඹෙන වසරේ මැයි මාසයේ පැවැත්වෙන විභාගයට සූදානම් වන මෙන් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් 2021 වර්ෂයේ අවසාන දිනය වන අද දින හෝරාවකට ආසන්න කාලයක් රජරට ගුවන්විදුලි සේවයේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමග සම්බන්ධ වූ සියලුම දුවදරුවන්ට ස්තුතිවන්ත වෙන අතර හෙටින් එළඹෙන නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී ජයග්‍රාහි සුභම සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්.